Honorable Udayani Kirindigoda, you have 18 minutes.
Thank you, Honorable Presiding Member. First of all...
Order, please. Honorable Premanath Sri Dolavatta will take the chair. Yeah.
Honorable Presiding Member, first of all, I would like to congratulate Mrs. Akila Thiruvanayaki, 71 years old retired prison officer who won 2 gold medals and 1 bronze medal in Champions Philippine Marathon Tournament. So, I take this opportunity to congratulate her. She is from Akkarepattu. Evagema, other ජනාධිපතිතුමා අගමැතිතුමා ඒ වගේම ප්‍රධාන ආයතන රැසක අයවැය කාරක සභා විවාදයේ අවස්ථාවේ පළමුවෙන්ම මම හිතන්නේ අධිකරණ සේවා කොමිෂම ගැන මේ සාකච්ඡා වෙනවා ඒ සාකච්ඡා වෙනකොට මම හිතන්නේ විශේෂයෙන් අධිකරණ සේවා කොමිෂම අධිකරණය ගැන අදත් මේ රටේ ජනතාවගේ විශාල විශ්වාසයක් තියෙනවා ගෞරවයක් තියෙනවා මොනමන ප්‍රශ්න මොනමන ගැටලු මත උනත් හැබැයි අපි හැම වෙලේම මේ ජනතාවගේ මුදලින් නඩත්තු වෙන ආයතන විදිහට ජනතාවාදීව තමන්ට පැවරලා තියෙන සේවය කළ යුතුයි කියන තැන ඉඳගෙන තමයි පාර්ලිමේන්තුවේ 225 දෙනාම කටයුතු කරන්නේ විශේෂයෙන් මේ ආයතන සියල්ලගෙම සිදුවෙන අඩුපාඩු මේ ආයතනවල සිදුවෙන දුර්වලතා එවක්ම ගන්නා තීන්දුව తీරනවල තියෙන ප්‍රශ්න ගැටලු සියල්ලගෙම අන්තිමේ ප්‍රතිමූර්තියක් විදිහට පත් වෙන්නේ මේ 225ට එරෙහිව මතුවෙන සමාජ මතයක් විදිහට විතරයි. ඒ හින්දා විශේෂයෙන් මේ සම්බන්ධයෙන් අපි කතා කරන්නට ඕනේ විශේෂයෙන් අපි දන්නවා ක්‍රිකට් ආයතනයේ සම්බන්ධයෙන් කෝප් කමිටු වාර්තාවක් තියෙනවා 2018 ඒ වගේම විගණන වාර්තාවක් තියෙනවා 2018-19 ඒ වගේම 2020 ලෝක කුසලානයේ සම්බන්ධ විගණන වාර්තාවක් තියෙනවා. ඒතර මේ වගේ නිර්දේශ කළා තියෙනවා නීතිමය ක්‍රියාමාර්ග ගන්න කියලා. හැබැයි අපිට මේ පාර්ලිමේන්තුවේ පහුගිය දවස්වල කතා වෙච්ච දේවල් දිහා බලපුවාම තාමත් ඒ සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කරලා නැහැ කියන එකයි දැනගන්න ලැබෙන්නේ. මෙන්න මේක සම්බන්ධයෙන් මම හිතන්නේ විශේෂ අවධානයක් යොමු කරන්න ඕනේ. මොකද නීතිපති දෙපාර්තමේන්තුවේ තාම දක්ෂ හොඳ ගෞරවනීය නිලධාරීන් රැසක් ඉන්නවා. එක්කෙනෙක්ගේ දෙන්නෙක්ගේ ප්‍රශ්නයක් තුඩ මේ නීතිපති දෙපාර්තමේන්තුව අගෞරවයට පත් වෙනවා නම් ඒක මම හිතන්නේ අපි වළක්වා ගත යුතුයි. ඒ වගේම 2024 අයවැය ගැන කතා කරනකොට විශේෂයෙන් අපිට බලන්න වෙන්නේ මේ අයවැයේ මේ රටේ සමාජයෙන් මොකද්ද ලැබිලා තියෙන්නේ කියන එක. ඇත්තරම මේක දිහා බලාගෙන යනකොට විශේෂයෙන් අපි අර මේ දවස්වල ප්‍රධාන සින්දුවක් තියෙන අපි පොතට කරින් හැමදාමත් අපි බැලුවේ පිටකවරේ කියලා. මේ අයවැය සම්බන්ධ ඇස්තමේන්තුව දිහා බලපුවහමත් මම හිතන්නේ අද අපේ මන්ත්‍රීවරු ගොඩක් දෙනෙක් රැවටිලා තිබ්බා. ඔවුන් විශේෂයෙන් කතා කරේ මේ අද අපි සාකච්ඡා කරන වැය ශීර්ෂ ආයතන 25කට යටත්ව සාකච්ඡා කරනවා කියලා. හැබැයි හරියට මේකේ පිටකවරේ දිග ඇරලා ඇතුළ බැලුවා නම් පේනවා මෙතන අංක කිරීමේම වැරද්දක් තියෙනවා. අංක 11ට පස්සේ 13, 13ට පස්සේ 16. ඒතර ආයතන 21ක් සම්බන්ධයෙන් කතා කරනකොට නමුත් මේකේ තියෙන මේ අංක පව වැරදි නම් ඇතුළේ තියෙන දත්තයන් පිළිබඳ සැකයක් ඇති වෙනවා කියන එක අහන්න දෙයක් නෙවෙයි. අපි දැක්ක සමහරලාට සමහර ජනාධිපතිතුමාගේ අයවැය විවාද සාකච්ඡා අයවැය පිළිබඳ කරන කතාවේදී සමහර විෂයන් ගැන ලොකු බලාපොරොත්තු දෙන යෝජනා තිබ්බට ඒ සම්බන්ධ වැය කරන්න ඕනේ මූලධන වියදම් මේකට එකතු වෙලා නැහැ කියන එක. ඉතින් සමහරවිට අපි දැකලා තියෙන මේ තම්මැට්ටම කියන එක. හරිම ලස්සනයි කලාත්මකයි එළියට. ඒ වගේම ගහපුවාම හොඳ සද්දයක් ඇහෙනවා. හැබැයි ඇතුළේ හිස්. මේ අයවැයත් ඒ වගේ තම්මැට්ටම අධ්‍ය කියලා අහන්න වෙනවා අපිට. මොකද මේ ගොඩක් තැන්වල මේ කතා කරාට ආටෝප තිබ්බට උපමට්ටම් කරාට ඇතුලේ ගන්න තියෙන දේවල් තියෙනවද කියන එක. ඒ වගේම ගරු මූලසනාරුවට මන්ත්‍රීතුමනි අපි දන්නවා මේ රටේ 2022 අප්‍රේල් වෙනකොට ඇතුලලා තිබ්බේ ඩොලර් අර්බුදයක් විතරයි. හැබැයි රට බංකොලොත් කියලා IMF එකට ගියාට පස්සේ මේ රටේ ආර්ථිකයේ සංකෝචනය කරාට පස්සේ අපේ රටේ ලොකු රුපියල් අර්බුදයකට ඇවිල්ලා තිනවා. අද මේ රුපියල් අර්බුදය ඩොලර් අර්බුදය අභිවා ගිහිලා තිනවා. මේ රටේ ව්‍යාපාරික ක්ෂේත්‍ර සියල්ලම සංකෝචන වෙලා ව්‍යාපාරිකයන් විනාශ වෙලා ව්‍යාපාරිකයන්ගේ දේපල ජනතාවගේ දේපල මේ සියල්ලම බැංකුවලට යන තත්ත්වයක් පත් වෙලා තිනවා. මේ රටේ අයවැය ලේඛනයත් එක්ක අපි බලලා තිනවා මොනවද මේ අර්බුදයෙන් ගොඩ එන්න ගන්න ක්‍රියාමාර්ග කියලා. දැන් ජනාධිපතිතුමා අවුරුද්දකුත් මාස 4ක් මේ ජනාධිපති ධුරය දරනවා. අපේ ජනාධිපතිතුමා අයවැය ලේඛන තුනක් මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තිනවා. එතන එතුමා මේ සම්පූර්ණ බර 2022 ඉඳලා තමන්ගේ කරපිට තියාගෙන යනවා. ඒක අපි පිළිගන්නවා. හැබැයි එතුමාට තාම මේකේ බර දැනෙලා නැද්ද කියලා ප්‍රශ්නයක් තියෙනවා. මේ 2024 අයවැය ලේඛනයත් පසුගිය අයවැය ලේඛනවලම පිටපතක් විතරයි කියලා වගේ අපිට පේන්නේ කියවගෙන යනකොට. ඒද මම හිතන්නේ මේ බර තේරුම් ගන්න ඕනේ. මේක මුදල් අමාත්‍යවරයාට විතරක් අපි චෝදනා කළා හරියන්නේ නැහැ. මේවා සකස් කරන නිලධාරීන් ඉන්නවා. මේවට දත්ත සපයන ආයතන තියෙනවා. දැන් මේවා හරියට කටයුතු කරනවද? මේ ආර්ථික අර්බුදයේ හරියට තේරුම් ගන්න තියෙනවද කියන එක සම්බන්ධයෙන් ගැටලුවක් තියෙනවා. ඒ හින්දා තමයි හැම වෙලේම මේ රටේ අයවැය ලේඛනය මේ රටේ හරි ලස්සන උනාට සුන්දර උනාට පහුවදා පත්‍ර සැරසුවාට අවසානයේ හිස් ලේඛනයක් බවට පත් වෙන්නේ. ඉතින් ඇත්තටම මම හිතන්නේ අපි මේ ගැන දෙපැත්තට විදිලා වාද විවාද කරගන්නවට වැඩිය මෙන්න මේ ප්‍රශ්නෙට උත්තරේ දෙන්නේ කොහෙන්ද? මේ රටේ ආර්ථික අර්බුදයට කොහෙන්ද විසඳුමක් දෙන්නේ කියන එක සම්බන්ධයෙන් එදා වගේ මදක් දීලා තියෙන්නේ මේ ණය ලබා ගැනීම, බදු ලබා ගැනීම සහ දේපළ විකිණීම කියන එක නම් එතනින් එහාට ආය යුතුයි නැද්ද කියන එක සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න ඕනේ. කතාවක් තියෙනවා සමාජයේ ගුරා හිටගෙන කරනකොට ගෝලය දුවදුව කරනවා කියලා. මම හිතන්නේ මේ රටේ දේපළ විකුණන එක රටේ ආර්ථික සම්පත් විකුණන එක ප්‍රතිව්‍යුහගතකරණය පුද්ගලීකරණය ඕනෑම නමකේ අවසානයේ කරන්නේ රටේ තියෙන සම්පත් නැති කිරීම. අපි දන්නවා 77 යුගයේ සිරිමාව බණ්ඩාරනායක මැතිණියගේ යුගයේ තමයි මේ රටේ වැඩිපුරම ආර්ථික සම්පත් අත් කරගත්ත යුගය බවට පත් වුණේ. වෙයි අපි 78 ඉඳලා කරේ ඒ තියෙන දේවල් විකුණලා කරන සංස්කෘතියක හිටියේ. ඒකේ කූට ප්‍රාප්තියක් විදිහට මේක දිග යනවාද කියන එක තමයි අපි දැන් සැක හිතලා තියෙන්නේ මේ අයවැය ලේඛනයත් එක්ක. ගරු මූලාසන ආරූඪ මන්ත්‍රීතුමනි, ඒ වගේම දැන් රටේ දේපළ විකුණලා රටේ ණය ගෙවන්න යනකොට, රටේ දේපළ ටික විකුණලා කණ්ඩ යනකොට ගමේ නැහිසක මිනිස්සයරත් තමන්ගේ දුවගේ දරුවගේ කනකර ටික විකුණලා, බිරිඳගේ කනකර ටික විකුණලා, අන්තිමට ඉන්න ගේත් විකුණලා ජීවත් වෙන තත්ත්වයක රටපත් වේගෙන යනවා. විදුලි බිල වැඩි වෙලා තියෙනවා, ඉන්ධන බිල වැඩි වෙලා තියෙනවා, අනික් සියලුම බිල වැඩි වීමත් එක්ක මේ වගේම ජනවාරි ඉඳලා තවත් තර්ජනයක් තියෙනවා. ඉන්ධන සහ ජල විදුලි ජල ඇතුළු භාණ්ඩ 150කට සේවා 150කට මේ වැඩ් බද්ද වැඩිවීමත් එක්ක මිනිස්සුන් කර කියා ගන්න බැරි දෙයක් බවට පත් වෙනවා මේ ජීවත් වෙනවා කියන එක. අපි අද දැකලා තියෙනවා සමාජයේ ලොකු සොරකමට, වංචාවට පගා ගහන ලොකු ප්‍රවණතාවයක් ඇති වෙලා තියෙනවා. පාතාල ක්‍රියාකාරකම් දවසින් දවස වැඩි වෙමින් යනවා. මේ ආර්ථික අර්බුදයේ යම් යම් ප්‍රතිඵලව තමයි මේ අපි භුක්ති විඳින්නේ සමාජයත් එක්ක. සමාජයේ මිනිස්සුන්ට ජීවත් වෙන්න විදිහක් නැති වුණාම, දරුවාට කන්න ටිකක් කිරි ටිකක් දෙන්න බෙහෙත් ටිකක් දෙන්න විදිහක් නැති වුණාම අවසානයේ මේ සමාජ විනාශය මේ රටේ ඇති වෙන එක වළක්වන්න විදිහක් නැහැ. ඉතින් මේ තත්ත්වය තුළ අන්තිමට මිනිස්සුන්ට ජීවත් වෙන්නේ තමන්ගේ සිරුර විකුණන විතරයි අන්තිමට. මොකද සියලුම දේවල් නැති වෙගෙන යන අවස්ථාව. ඒතර මේ වගේ තත්ත්වයක් තුළ මෙන්න මේ අර්බුදයෙන් රට ගොඩ ගන්න දැක්මක් නම් මම දකින්නේ නැහැ මේ අයවැය ලේඛනයේ තුළ. ඒ හින්දා ගරු මූලාසන ආරූඪ මන්ත්‍රීතුමනි, ඒ වගේම මේ අද අපි සාකච්ඡා කරනවා මැතිවරණ කොමිෂම සම්බන්ධයෙන්, මැතිවරණ කොමිෂන් සභාව සම්බන්ධයෙන් ඒ වැය ශීර්ෂය තියෙනවා. පහුගිය කාලේ අපි උත්සාහයක් ගත්තා මේ රටේ ජනතාවගේ මතය පාර්ලිමේන්තු තුළ නියෝජනය නොවනවා කියන තර්කය ඇත්තද නැත්තද බලන්න, වෙන එක කරන ඇත්තද නැත්තද බලන්න මැතිවරණයක් තියන්නේ. හැබැයි මැතිවරණය තියාගන්න බැරි වුණා. බිලියන 10ක මුදලක් ගිය අයවැයෙන් මැතිවරණ කාර්යාලයට ලබා දුන්නා. අදත් ඒ මුදලම තමයි පොඩි වැඩි කිරීමක් එක්ක තියෙන්නේ. හැබැයි ජනාධිපතිතුමා කිව්වට ලබන වසරේ මහමැතිවරණේ ජනාධිපතිවරණේ තියෙනවා කියලා ඒකට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන නම් ලබා දීලා නැහැ. ඒතර මේ தත්ත්වය තුළ මේ රටේ දූෂණ අල්ලස් සහ දූෂණ විමර්ශන කොමිෂන් සභාව සම්බන්ධයෙන් ඒ සියල්ලම ගැන සාකච්ඡා වෙන වෙලාවක මේ මැතිවරණ මැතිවරණ කොමිෂන් සභාවත් ගැන සාකච්ඡා වෙන වෙලාවක මම හිතන්නේ මට පොඩි අදහසක් දක්වන්න අවශ්‍යයි මේ තියෙන මැතිවරණ ක්‍රමය ගැන. අපි ජනතාවට මේ දේශපාලඥයෝ එපා වෙන්න එක හේතුවක් තමයි වර්තමානයේ තියෙන මැතිවරණ ක්‍රමය. මම විශ්වාස කරනවා එක්දාස්නමසය හැත්තෑව හැත්ත හැත දක්වා පැවති ඒ කළ කොට්ටාශ මැතිවරණ ක්‍රමයත් ඒවාගේම මේ වර්තමානය පවතින සමානුපාතික නියෝජන ක්‍රමයක් දෙක එකතු කරලා අලුත් මැතිවරණ ක්‍රමයක් හදන්න මේ පාර්ලිමේන්තුවේ විශාල කාලයක් විශාල ශ්‍රමයක් විශාල මුදලක් වැය කරලා තිනවා වර්තමාන අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ නායකත්වයෙන් දිනේෂ් ගුණවර්ධන කමිටු වාර්තාව විදිහට ඒක අපේ පාර්ලිමේන්තුවේ හැංගිලා තියෙනවා මේ දෙක එකතු කරලා අපිට අරගෙන පාර්ලිමේන්තු මැතිවරණ පැවැත්වීමේ ක්‍රමවේදය වෙනස් කරන්න පුළුවන් නම් මම හිතන්නේ අද මේ අල්ලසට දූෂණයට වංචාකාර රැවටිලිකාර ව්‍යාපාරිකයන් දේශපාලඥයෝ යට වෙන එක වළක්වන්න පුළුවන් වෙනවා තමන්ගේ ආසනය තුළ විතරක් මැතිවරණය කරන්න තියෙන අවකාශය දිස්ත්‍රික්කයක් පුරා කෝටි ගණන් වියදම් කරලා යන්න තියෙන අවකාශය නැති කරන්න පුළුවන් අවස්ථාවක් වෙනවා හොර කසිප්පුකාරයෝ කුඩුකාරයෝ මංකොල්ලකාරයෝ පස්සේ ගිහිල්ලා ඒ මුදල් ලබාගෙන තමන්ගේ මැතිවරණ ව්‍යාපාරය කරන්න තියෙන අවස්ථාව නැති වෙනවා අපි දන්නවා මේකට සමහර අය විරුද්ධයි මොකද මැතිවරණය අවසන් වෙනකොට තමන්ගේ ගෙවල් වල ඇඳන් යට සේප්පු වල මුදල් ඉතුරු කරගන්න පුළුවන් දේශපාලඥයෝ මේ රටේ ඉන්නවා එහෙනම් ඔවුන් කැමති නැහැ මේ தත්ත්වය වෙනස් වෙනවට ඒ වගේම මම හිතන්නේ මේ රටේ සුළු ජාතික සුළු මේ නියෝජනයක් තියෙන පක්ෂවලට යම්කිසි අර්බුදයක් තියෙනවා නම් ඒකත් එක්ක මට මතකයි පහුගිය කාලවල ඔවුන් විරුද්ධ වුණා හැබැයි අද ඒ සුළු නියෝජනයක් තිබ්බ පක්ෂ සමාජය තුළ විශාල ප්‍රතිශතයක කැමැත්ත දිනාගෙන තියෙන අවස්ථාව. එහෙනම් මම හිතන්නේ මේ ඔක්කොටම එකතු වෙලා මේ මැතිවරණ ක්‍රමය ඡන්දේ කල් තැබීමට නොව ඡන්දේ නියමිත තමන්න හැබැයි මේ තියෙන අවශ්‍ය වෙනස්කම් කරලා කරන්න පුළුවන් නම් මං හිතන්නේ මේ රටේ ඉස්සරහට යන්න පුළුවන් මේ දේශපාලනය ගැන තියෙන ජනතා කලකිරීම අඩු කරන්න පුළුවන්. ඒ වගේම අපි දන්නා වර්තමානයේ අලුත් නඩු තීන්දුවක් ඇවිල්ලා තියෙනවා. අපි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විදියට නියෝජනය කරන දේශපාලන පක්ෂය ජනතාවට විරුද්ධව මොන මුර්ග තීරණයක් ගත්තත් ඔවුන් එක්ක ඉඳගෙන අත උස්සන්න වෙන තත්ත්වයක් තියෙනවා. හැබැයි හර්ධ සාක්ෂියට එකගව තීන්දුවක් අරගෙන මන්ත්‍රී ධූරේ නැති වුණත් අතුරු මැතිවරණ ක්‍රමය මේ රටේ තිබ්බනම් අපිට බය නැතුව ජනතාව ඉදිරියට ගිහලා අපි ජනතාව වෙනුවෙන් පෙනී හිටියා කියන එක ඔප්පු කිරීමේ හැකියාව තියෙනවා. මෙන්න මෙවන් සංශෝධන මේ රටට ගෙන ආ යුතුයි. එහෙම නැත්නම් මං හිතන්නේ මේ දේශපාලනයේ විනාශ වෙන එකත් දේශපාලඥයා විනාශ වෙන එකත් පාලනය කරන්න දේශයක් නැති වෙන එකත් එකවර සිද්ධ වෙනවා. ඒක තමයි කියන්න තියෙන්නේ. ඇත්තටම මේ රටේ ඉතාම අසාධ්‍ය රෝගියෙක් බවට පත් වෙලා තියෙනවා. හරින් ප්‍රනාන්දු ඇමතිතුමා කිව්වා වගේ ඒ අසාධ්‍ය රෝගියාට බෙහෙත් කරන්න දක්ෂ වෛද්‍යවරයෙක් අවශ්‍යයි. ඒ වගේ මේ අසාධ්‍ය රෝගියාට දක්ෂ වෛද්‍යවරයෙක් විතරක් ඉඳලා මදි. ඔවුත් එක වැඩ කරන්න පුළුවන් හොඳ කාර්ය මණ්ඩලයක් ඉන්න ඕනේ. දක්ෂ විකිරණවේදීන් ඉන්න ඕනේ. දක්ෂ ඖෂධ සංයෝජකයන් ඉන්න ඕනේ. දක්ෂ රසායනාගාර කාර්මික ශිල්පීන් ඉන්න ඕනේ. ඒ වගේ සියල්ලගේම එකමුතුයෙන් තමයි ඒ රෝගියාගේ ජීවිතය බේරගන්න පුළුවන් වෙන්නේ. හැබැයි ඒ කාර්ය මණ්ඩලය විතරක් දක්ෂ වෙලා ඒ වෛද්‍යවරයා දක්ෂ වෙන්නේ නැත්තම් සමහර වෛද්‍යවරයා වෙන විෂයකට දක්ෂ වෙන්න පුළුවන්. මේ රෝගියාගේ ලෙඩේ අඳුනා ගන්න පුළුවන් වෛද්‍යවරයෙක් වෙන්න ඕනේ. එහෙනම් මම හිතන්නේ මේ කණ්ඩායම් හැංගීමෙන් දක්ෂ පිරිසක් එක්ක මේ ශ්‍රී ලංකාව කියන ඒ රෝගියාගේ ඒ ආර්ථික රෝගේ අඳුනා ගන්න බැරි නම් ඒ ආර්ථික රෝගයට බෙහෙත් දෙන්න බැරි නම් මම හිතන්නේ අලුත් දොස්තර කෙනෙක් අලුත් කණ්ඩායමක් වෛද්‍යවරුන්ට සහාය දෙන්න පුළුවන් සොයා ගැනීම සඳහා අවශ්‍ය වටපිටාව රට ඇති කරන්න ඕනේ. ඒ සඳහා මැතිවරණ කොමිෂන් සභාව ඒ වගේම මේ පාර්ලිමේන්තුව ජනතාවට අවශ්‍ය වරම ලබා දිය යුතුයි. එසේ නොකරනවා නම් මේ රටේ අපි මතකයි පහුගිය අවුරුද්දකට ආසන්න කාලයකට ඉදිරියේ අපි අත්විඳ මේ ජනතා විරෝධය ජනතා කැරැල්ල නැවතත් ඇති වෙන්න පුළුවන්. ඒවා අපි කිව්වා කලින් අපේ හිටපු නායකවරුන්ට කිව්වා ජනතාවට සංවේදී වෙන්න කියලා කිව්වා ජනතාවගේ හැඟීම් අඳුනා ගන්න කියලා කිව්වා ඒ එකකටවත් ඇහුම්කන් දුන්නේ නැහැ. අන්තිමට මොකද්ද වුනේ? අන්තිමට ඕනුත් විනාසයි රටත් විනාසයි අපිත් විනාසයි. එමුනම් දැන්වත් මේ ජනතාවගේ සිතුම් පැතුම් හැඟීම් තේරුම් ගන්න පුළුවන් නායකත්වයක් අවශ්‍යයි. එහෙම නැතු අපිට බලය තියෙනවා අපි ගේන ඕන දෙයකට අත උස්සන්න කට්ටිය ඉන්නවා කවුරු මොනවා කිව්වත් අපි ගේන දේවල් ඔප්පු වෙනවා කියලා කියන එක නෙමෙයි කරන්න තියෙන්නේ. එහෙනම් මම හිතන්නේ මේ ඔක්කොම එකතු වෙලා මේ රට උඩ නගන්නේ අවශ්‍ය වටපිටාව සකස් කරේ නැත්නම් හෙට දවසත් අතුරු දවසක් වෙන්න පුළුවන්. ඒකට අවශ්‍ය ප්‍රතිපාදන සකස් කරගන්න මේ අයවැය ලේකන කොච්චර ගෙනාවත් වැඩක් වෙන්නේ නැහැ. මොකද හිස් බොල් අයවැය ලේකන නම් ඒවා. ගරු මූලාසන ආරෝඪ මන්ත්‍රීමනි, ඒ වගේම අද මම හිතන්නේ අපි විශේෂයෙන් කලන් කතා කරන්න ඕන දෙයක් තියෙනවා මේ රටේ. මේ අයවැයලේඛනය ගැන කතා කරලා අපි මේ තර්ක විතර්ක කරාට මේ රටේ මිනිස්සුන්ට ගොඩක් ප්‍රශ්න තියෙනවා. විශේෂයෙන් මා නියෝජනය කරන මහනුවර ප්‍රදේශයේ ඊයේ වෙනකොට මේ ස්වභාවික ආපදා හින්දා විශාල දරුණු අර්බුද රැසකට මුහුණ දීලා තියෙනවා. මිනිස්සු මිය ගිහිල්ලා තියෙනවා. හැබැයි අපි ඒ වෙනුවෙන් මොනවද කරලා තියෙනවද, ඒ වෙනුවෙන් හඬක් නැගුණද කියන එක පාර්ලිමේන්තුවේ මම හිතන්නේ මේ රටේම ඒ අර්බුදයත් එක්ක අපි පහුගිය සමානේ කතා කරා නිල්වල අර්බුදය ගැන. හැබැයි ඊට අමතරව ප්‍රදේශ රැසක මේ අර්බුද ස්වභාවික අනතුරුත් එක්ක ඇති වෙන ප්‍රශ්නත් එක්ක ඒවට අවශ්‍ය පිළියම් මෙදීම සඳහා අවශ්‍ය පියවර හැකි ඉක්මනින් ගන්න කියලා මේ රජෙන් ඉල්ලා සිටින්නත් මේ අවස්ථාවක් කරගන්නවා. මොකද අහිංසක මිනිස්සු කණ්ඩ නැ, අඳින්න නැ, කැඩිච්ච නිවාසයක් හදාගන්න පුළුවන් තත්ත්වයක් නැ, ඔවුන්ට තමන්ගේ දරුවෙකුට බෙහෙතක් කරන් දෙන්න විදිහක් නැ, ඒ තමන්ගේ විනාශ වෙන දේපල ආපහු එකතු කරගන්න විදිහක් නැ, නිසි රස්සාවක් නැ, තියෙන රස්සාවෙන් හම්බ කරගෙන ජීවත් වෙන්න විදිහක් නැ. මෙන්න මේ වටපිටාව තුළ මේ මිනිස්සුන්ගේ ජීවිතවලට සහයක් වෙන්න, ශක්තියක් වෙන්න ඒ අවශ්‍ය යාන්ත්‍රණ ඉක්මන් කරන්න කියලා තිල්ලීමක් කරන්න මේ අවස්ථාවේ කැමැති. ඒ වගේම ගරු මූලාසනාරුවට මන්තුමනි, අපි දන්නවා මේ රටේ මේ අයවැය ලේඛනය තුළ එක් වැදගත් දෙයක් තිබ්බා. මේ රටේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් වෙනුවෙන් බිලියන 30ක මුදලක් වෙන් කරලා තියෙනවා. ඒක බිලියන 30ක මුදලක් ගන්නත් බැංකුවකට ගියපුවාම ව්‍යාපාරිකයාට විඳින්න වෙන මුදල තමන්ගේ පොඩි ණය මුදලටත් විශාල අවහිරයක් ගරු අග්‍රාමාත්‍යතුමනි.
උතුමාට විනාඩි දෙකක් කාලයක් තිබෙනවා.
ව්‍යාපාරිකයාගේ අද දේපල සින්න වෙලා තියෙන බැංකුවල බොහෝ විට එහෙම නැත්නම් ඔවුන්ට අවශ්‍ය අපකරයක් ලබා දීමේ හැකියාවක් නැහැ. හැබැයි මේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයා ගොඩ දැම්මේ නැත්නම් රස්සාවල් මිලියනකට ආසන්න ප්‍රමාණයක් දැන්ටමත් නැති වෙලා යනවා. අපි දන්නවා ඇඟලුම් ක්ෂේත්‍රයේ කම්හල් 50%ක් වැහිලා ඉවරයි. එතකොට මේ බිලියන 30ක මුදල් ලබා දෙන එක හොඳයි. හැබැයි ඒ සඳහා බොහොම සහනදායි කොන්දේසි එහෙම නැත්නම් ආණ්ඩුවේ ආධාරයක් විදිහට දීලා මේ ව්‍යවසායකයන් ව්‍යාපාරිකයන් ගොඩ ගන්න වැඩපිළිවෙලකට යා යුතුයි. එහෙම නැතුව මේ බැංකුවලට අවශ්‍ය විදිහට ඔවුන්ගේ අවශ්‍ය කියන ලේඛන සියල්ලම සපුරා දීලා ඔවුන් බැංකු ආරක්ෂාව වෙලා පාරිභෝගිකයා ගනුදෙනුකරුවා විනාශ වෙන ක්‍රමවේදයකට යනවා නම් මම හිතන්නේ එකෙන් වැඩක් වෙන එකක් නැහැ. ඒ හින්දා මේ සම්බන්ධයෙන් රජයේ විදිහට විශාල අවධානයක් යොමු කරන්න ඕනේ. ඒ වගේම මේ ඒ සම්බන්ධයෙන් මේ රට පවත්වාගෙන යන්න වැඩිපුරම අපි බලාපොරොත්තු වෙන බදු වලින් එන මේ බදු ගෙවන්නේ පුද්ගලයෝ, බදු ගෙවන්නේ ව්‍යාපාරිකයෝ, බදු ගෙවන්නේ වෘත්තිකයෝ, බදු ගෙවන්නේ ඒ බදු ගෙවන ප්‍රජාව ආරක්ෂා කර ගැනීම සඳහා ඒ අවශ්‍ය වැඩපිළිවෙලත් මේ රජය විසින් දැරිය යුතුයි. විශේෂයෙන් මුදල් අමාත්‍යාංශය අපි දන්නවා බොහොම අපහසුකම් මැද වුණත් මේ ජනතාවගේ වෘත්තිකයන්ගේ ඒ අයිතීන් ආරක්ෂා කරන්න කටයුතු කරන්න, ඒ වගේම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා ඉදිරියේදී මේ බදු ගෙවන්න බැලුව රටින් යන ඒ බුද්ධිමතා රැක ගැනීම සඳහා වෙන ක්‍රමවේදයකට අඩිතාලම දාලා තියෙනවා කියලා දැනගන්න ලැබෙනවා. මෙන්න මේ ටික එකතු කරලා කරවුවොත් මේ රටේ යම් කිසි ආලෝකයක්, සුළු හෝ ආලෝකයක් ඉස්සරහ ලබා ගන්න පුළුවන් වෙයි. හැබැයි මේ අයවැය ලේඛනයේ තියෙන සංඛ්‍යාවත් එක්ක නම් ගණන් හදලා මේ අයවැය ලේඛනයේ තියෙන සංඛ්‍යාව දිහා බලලා ඉවරලා නම් 2024 හොඳ වෙයි කියලා සිහින මාලිගාවල ඉන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක මොකද ඒ සිහින මාලිගාව ඉතාම ඉක්මනින් බිඳ වැටෙන සිහින මාලිගාවක් බවට පත් වෙලා තියෙනවා. ඒ හින්දා ගරු මූලාසනාරුවට මන්තුමනි මා අවසන් කරන්න සූදානම්, 2024 මේ අයවැය ලේඛනය තුළ යම් කිසි හෝ සාධනීය දෙයක් තියෙනවා නම් ඒක හැකි ඉක්මනින් ජනතාවට ලබා දීම සඳහා වන වැඩපිළිවෙල තුළ අනවශ්‍ය මුදල් වැළැක්වීම සඳහා වන වැඩපිළිවෙලකුත් එක්ක කටයුතු කරන්න කියලා ඉල්ලමින් නවතිනවා. බොහොමත්ම ස්තුතියි.
ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. ගරු මොහොමඩ් මුසම්මිල් මන්ත්‍රීතුමා, ඔබතුමනි වැඩි 8ක් කාලයක් තිබෙනවා.
ගරු මූල ආසනාවට මන්ත්‍රීතුමනි, ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා කාලය ලබා දීම ගැන. ආයතන 21ක විවාදයට එකතු වීලා අදහස් දැක්වීමට අවස්ථාව ලැබීම ගැන මම සතුටටපත් වෙනවා. විශේෂයෙන්ම සීමා නිර්ණ කොමිෂන් සභාව, ඒ වගේම මැතිවරණ කොමිෂන් සභාව, පාර්ලිමේන්තුව වගේ ආයතන පිළිබඳව මේ විවාදයට එකතු වීමට අවස්ථාව ලැබීම, අදහස් ප්‍රකාශ කිරීමට අවස්ථාවට ලැබීම වාසනාවක් කොට මම සලකනවා. ගරු මුලාසනාවුඩ මන්ත්‍රීතුමනි, අපේ රටේ සමානුපාතික ඡන්ද ක්‍රමය හඳුන්වා දීමෙන් පසුවම ඉන් පස්සේ කාලයේ ඇතිවෙච්ච අර්බුද රාශියක් සහ දේශපාලන සංස්කෘතිය ඇතිවෙච්ච වෙනස්කම්, ඊට පස්සේ දේශපාලනයේ ඇතිවෙච්ච වෙනස්කම්, ඒ සමාජයට ඒක බලපාපු ආකාරය පිළිබඳව දීර්ඝ වශයෙන් අපි සාකච්ඡා කළා තිබෙනවා. ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් තිබුණා. ඒ කමිටුවේ වාර්තාවක් තිබුණා. මේ සියලු පක්ෂ එකතු වෙලා තිබුණා. එතකොට දැන් මම විශ්වාස කරනවා අග්‍රාමාත්‍යතුමා වශයෙන් ඔබතුමා ඉන්න එක මේ ප්‍රතිසංස්කරණ එහෙම නැත්නම් මේ මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ අවස්ථාවක් බවට අපට පත් කරගන්න පුළුවන්. මොකද මේ පාර්ලිමේන්තුවේ හොඳ දේවල් වලට මේ පාර්ලිමේන්තුව ඇතුළ මේ නවවැනි පාර්ලිමේන්තුව තුළම අපි අවස්ථා ගණනාවකදී එකඟ වෙලා තිබෙනවා. 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී අපි ආණ්ඩු පක්ෂයේ විපක්ෂයේ එකඟතාවය ලැබුණා. ඒ වගේම පහුගිය ක්‍රිකට් සම්බන්ධ ඒ විවාදයෙන් පසුව ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ වශයෙන් අපි ඒකමතිකව යෝජනාව සම්මත කළා. එනිසා යහපත් දේවල් වලදී අපට එකතු වෙලා ඒ සමාජයට යහපත කරන්න හැකියාව ලැබෙනවා. ඒක දැන් මෙතන ගොඩනැගෙන ප්‍රධාන තර්කය තමයි මේක මැතිවරණය කල් දැමීම සඳහා යොදා ගන්න පුළුවන් කියලා. ඉතින් ඒ සඳහා අපට මේ සීමා නිර්ණයේදී නම් ගැටලු ඇති වෙන්නේ, ඒකට නිශ්චිතව වෙනස් කරන්න බැරි වෙන්න අපට පාර්ලිමේන්තුවේම දින යෝජනා කරගනිමින් මහජනයාට ඍජුව වග කියන්න පුළුවන් ආකාරයෙන් කොට්ටාස සමානුපාතික ක්‍රමයකට මිශ්‍ර ක්‍රමයකට යන්න පුළුවන් නම් ඒ යෝජනා කරලා තියෙන ආකාරය අපට වඩා හොඳ ක්‍රමවේදයක්, රටට මේ නවවැනි පාර්ලිමේන්තුවෙන් රටට හොඳ දෙයක් ලබා දුන්නයි වෙනවා. මොකද අපි කල්පනා කරන්නේ මේ සිස්ටම් එක නිවැරදිව ක්‍රියාත්මක කරවීමට සහයෝගය දිය යුතුයි කියලා තමයි අපි අපිට සිස්ටම් එක ගැන විවේචනයක් තියෙනවා. ඒ සිස්ටම් එක ගැන තියෙන විවේචනය තියෙන සිස්ටම් එක නැත්තට නැති කිරීමට, එහෙම නැත්නම් තියෙන සිස්ටම් එක විනාශ කිරීමට අපි පාවිච්චි කරන්නේ. තියෙන සිස්ටම් එකත් විනාශ කරායින් පස්සේ ඒ පද්ධතියත් විනාශ කරායින් පස්සේ අරාජිකත්වය තමයි ඉතුරු වෙන්නේ. අපි දැක්ක අරගලයෙන් පස්සේ ඒ සිස්ටම් චේන්ජ් කරන්න ඇවිල්ලා අවසානයේදී තව පොඩ්ඩෙන් සිස්ටම් චේන්ජ් නෙවෙයි ඉතුරු වෙන්නේ, තියෙන සිස්ටම් එකත් සම්පූර්ණයෙන් විනාශ වෙලා මුළු පද්ධතියම විනාශ වෙලා සෝමාලියාවක් බවට මේක පත් වෙන්න තිබ්බ ඉඩ කඩ වැඩි. ඒ නිසා අපට සිස්ටම් චේන්ජ් එක අවශ්‍යයි. ඒ තියෙන සිස්ටම් එක වෙනස් කිරීම මිසක් ඒක සම්පූර්ණයෙන් විනාශ කිරීම නෙවෙයි. ඒ නිසා අපි හිතනවා මේක ඇතුලේ විශාල දේවල් ප්‍රමාණයක් කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. දැන් අපි පාර්ලිමේන්තුව ගත්තත් අපේ පාර්ලිමේන්තුවේ අවස්ථාවක් නැහැ පක්ෂ නායකයොන්ට 27-2 යටතේ කතා කරන්න අවස්ථාවක් තිබෙනවා. ඒ හැරෙන්න අවස්ථාවක් නැහැ කාලීනව මතුවෙන ප්‍රශ්න පිළිබඳව සාකච්ඡා කරන්න. දැන් අපේ ඊයේ හෝ පෙරේදා මහනුවර පේරාදෙණිය ප්‍රදේශයේ පුද්ගලයෙක් මිය ගියා. මහනුවර දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරුන්ට ඒ කාරණේ මතු කිරීමේ අවස්ථාවක් නැහැ මේ පාර්ලිමේන්තුවේ. එතකොට ඇයි ඒකට අවස්ථාවක් නම් බොරුවට පොයින්ට් ඔෆ් ඕඩර් කියලා උදේ පාන්දර ගන්න ඕනේ. එහෙම නැත්තම් මේ පාර්ලිමේන්තු ක්‍රමයේ ඇතුලේ ඇයි ඒක හදන්නේ නැත්තේ? ඇයි අපිට හදන්න බැරි? දැන් අපි අධ්‍යයනයක් කළා එංගලන්ත පාර්ලිමේන්තුවේ එවැනි ක්‍රමවේදයක් තියෙනවා. මන්ත්‍රීවරු 20කට 25කට දවසකට සහභාගී වෙන්න අවස්ථාව තියෙනවා. එතකොට මේ මන්ත්‍රීවරු අතර ගැටුමක් තරඟයක් ඇති වෙන්නේ Tamanට අවස්ථාව තියෙන හින්දා. එතකොට අපි මේ පාර්ලිමේන්තුව ඇතුළෙම අපිට ඇයි ඒ වගේ වෙනස්කම් සාකච්ඡා කරලා ආණ්ඩු පක්ෂයේ විපක්ෂයේ වශයෙන් කරන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා අපි හිතනවා මේ යහපත් වෙනස්කම් සඳහා අපි ආණ්ඩු පක්ෂයක් විපක්ෂයක් වශයෙන් බෙදෙන්නේ නැතුව මේ පාර්ලිමේන්තු වැය ශීර්ෂයේ සාකච්ඡා කරන අවස්ථාවේදී අපට පුළුවන්කම ලැබෙන්න ඕනේ මේ එන ඉදිරි අවුරුද්ද තුලවත් 2024 අවුරුද්ද තුලවත් අනාගතයට හොඳ ආයෝජනයක් බවට පත්වන රටට අලුත් වෙනස්කම් සපේන මැතිවරණ ක්‍රමයක් ඒ වගේම පාර්ලිමේන්තුව තුළ යම් වෙනසක් ඇති කිරීම සඳහා කටයුතු කරන්න. ඒ වගේම අපි දන්නවා විශේෂයෙන්ම පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් අද ඒ පළාත් පාලන මැතිවරණය කල් දැමීමත් එක්ක අපේ අපේක්ෂකයින්ට යම් ප්‍රමාණයක අර්බුද රාශියකට මුහුණ දෙන්න සිද්ධ වෙලා තිබෙනවා. ඉතින් මේ ගැන අපි අවස්ථා ගණනාවකදී මැතිවරණ කොමිෂන් සභාවත් එක්කත් ඒ වගේම රජයත් සමගත් මේ පාර්ලිමේන්තුව ඇතුළෙත් සාකච්ඡා කළා. ඉතින් මේ සම්බන්ධයෙන් විධිමත් උත්තරයක්
ගර්භන්තුමා උතුමාට විනාඩි 2ක් කාලයක්
විධිමත් උත්තරයක් ලබා දෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අද ගරු රාජ්‍ය පරිපාලන ඇමැතිතුමත් පිළිගන්නවා ඇති රාජ්‍ය සේවා කොමිසම් සභාව මේ සමහර ප්‍රශ්නවලදී ඒ ගන්නා ක්‍රියාමාර්ග ඉක්මන් නොමැතිවීම රාජ්‍ය සේවයේ විශාල ගැටලු රාශියකට බලපාලා තිබෙනවා. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා මේ ස්වාධීන කොමිසම් සභාව. මොකද මේවා නිකන් ඇති වුණා නෙවෙයි මේ පාර්ලිමේන්තුව ඇතුලේ දැඩි සංවාදයක් කරලා ආණ්ඩු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු විශාල පරිශ්‍රමයක් දරලා මේ කොමිසම් සභාව ස්ථාපිත කළේ තියෙන එකට වැඩිය වේගෙන් ක්‍රියාත්මක වෙන්න. හැබැයි අපිට දකින්නේ නැහැ තියෙන එකට වැඩිය වේගෙන් ක්‍රියාත්මක වීමක් අපි සමහර තැන්වල දකින්නේ නැහැ. ඒ නිසා අපි එතුමන්ලගේ ඉල්ලා හිටිනවා. උන්ට අවශ්‍ය ස්වාධීනත්වය ලබා දීලා තියෙනවා නම් ඒක ස්වාධීනත්වය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කරමින් මේ පද්ධතිය සක්‍රිය කර ගැනීම සඳහා පද්ධතිය වේගවත් කර ගැනීම සඳහා අවශ්‍ය සහයෝගය ලබා දෙන්න කියලා අපේ එතුමන් ඉල්ලා හිටිනවා. ඒ වගේම මම මේ අවස්ථාවේදී විශේෂයෙන්ම අපේ රටේ ජනතාව මුහුණ දෙන මේ දැවැන්ත අර්බුදය. ඒ අර්බුදය ඇතුලේ මිනිස්සු ඉතාම දැවැන්ත අමාරුවෙන් හිටියත් ඉවසමින් මිනිස්සු බලාපොරොත්තු වුණා යහපත් දෙයක් අපි කරයි කියලා. ඒ යහපත් දේ කිරීමේ එක ආයතනයක් තමයි අපි මේ පාර්ලිමේන්තුව. ඒතකොට අපි මේ පාර්ලිමේන්තුව ඇතුලේ ඒ සඳහා අවශ්‍ය සංවාදයක් අපි ගොඩනගා ගන්න ඕනේ. අපි ඒක අනවශ්‍ය සිදුවීම් වලින් මේක පුරව ගත්තොත් මිනිසුන්ට මේ පාර්ලිමේන්තුව ගැන තියෙන විශ්වාසයත් නැති වෙනවා. ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා අපි 225 මේ පාර්ලිමේන්තුව ඇතුලේ ඒ මහජනයා පීඩාවෙන් ඉන්න වෙලාවේ මහජනයා අමාරුවෙන් ඉන්න වෙලාව බොහොම ප්‍රශ්න රාශියකට මැදි වෙලා ඉන්න වෙලාව අපි මේ පාර්ලිමේන්තුවේ ඒ පිළිබඳ සංවේදී තැනක් බවට පත් කරගන්නවා කියන හැඟීම මහජනයාට ඇති වෙන්න ඕනේ. එහෙම නැත්නම් මහජනයාට මේ පාර්ලිමේන්තුව සහ මේ පද්ධතිය ගැන තියෙන විශ්වාසය දිනෙන් දින කඩවෙන්න පුළුවන්. ඒ නිසා අපි සියලු දෙනා මේ පිළිබඳව වගකීමෙන් කටයුතු කරන්න ඕනේ කියලා ඉල්ලා සිටිමින් වේලාව ලබා දීම ගැන උතුමාට බොහොම ස්තුතියි.
ස්තුතිගරු මන්ත්‍රීතුමා ගරු ජේසි අල්වතෝල ගරු අග්‍රාමාත්‍යතුමා ඔබතුමාට විනාඩි මොකද
අලමතුවල මැතිතුමා මගෙත් එක එකඟ වෙයි ඉතා ඉක්මනින් මේ විවාද ඉවර කරන්න. ඔබතුමා ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරේ
ඕඩර් ප්ලීස් ඔනබල් ස්පීකර් කම් ටු ද කමිටී චෙයාර්.
කතානායකතුමනි, ඉතාම වැදගත්ම වැශීෂ 33ක් අද සාකච්ඡා වෙන අවස්ථාව. විශේෂයෙන් කර කතානායකතුමාට පළමු කොටම අග්‍රාමාත්‍යතුමා හැටියට ස්තුතිවන්ත වෙනවා. මේ පාල සීමාව තුළ පාර්ලිමේන්තු කටයුතු වලට නායකත්වය දෙමින් ලබා දුන් සහයෝගය, ඒ වගේම පාර්ලිමේන්තුවේ සියලු ප්‍රධාන නිලධාරීන්ට වැඩ බලන නිලධාරීන්, ඒ වගේම අපේ මහලේකම්තුමිය ඇතුළු සියලු දෙනාටත් අදාළ කාරක සභාවල් සියල්ලට ස්තුතිවන්ත වෙන්න ඕන. ජනාධිපතිතුමාගේ වැශිෂ්‍ය අග්‍රාමාත්‍ය හා උපාධි උපරිමාධිකරණවල විනිශ්චකාරවරු, අමාත්‍ය මණ්ඩලයේ කාර්යාලය, අධිකරණ සේවා කොමිසම් සභාව ඇතුළු කොමිසම් සභා සියල්ලත් අද දින අපි වැශිෂ අනුමත කරන අවස්ථාව තමයි මේ අපි විවාදයට ලක් වෙලා තිබෙන්නේ. නමුත් අපේ කාලේ සම්පූර්ණයෙන්ම ඒ විවාද ඒ විෂයන්ගෙන් බාහිරව වෙනත් විෂයන්ට යොමු කරනවා. ඒ නිසා පාර්ලිමේන්තුවට ශක්තියක් වෙන ඒ සියලු ආයතනවලට මම ස්තුතිවන්ත වෙනවා. ගරු කතානායකතුමනි, මේ පාර්ලිමේන්තුව ඉදිරියට ගමන් කිරීම සඳහා වූ යෝජනාවක් හැටියට රජය, ජනාධිපතිතුමා, අමාත්‍ය මණ්ඩලය එකඟ වෙලා තමයි දැනුත් විපක්ෂයේ සඳහන් කරපු පාර්ලිමේන්තු ඡන්ද ක්‍රමය වෙනස් කිරීමේ යෝජනාව ප්‍රකාශයට පත් කරලා විශේෂ සාකච්ඡාවකට සියලු පක්ෂ පාර්ලිමේන්තුවේ නායකයන්ව කැඳවුම් ලැබුණා. මැතිවරණ කොමිසම මෙතන සිටිනවා, සභාපතිතුමා ඇතුළු නිලධාරීන් ඉන්නවා, ඒ අය දන්නවා මේ මැතිවරණ ක්‍රමය පවත්වාගෙන යන්නට පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය පවත්වාගෙන යන්න බැරි අවස්ථාවකට පරිවර්තනය වීම නිසා තමයි වියදම් සොයාබැලීමේ යලි පනතක් ගේන්න සිද්ධ වුණේ. මේ වගේ වියදම් කරන මැතිවරණ ක්‍රමයකට සාමාන්‍ය අපේක්ෂකෙක් ලංකාවේ මුහුණ දෙන්න බැරි බව අග්‍රාමාත්‍යතුමා හැටියට මම කනගාටුවෙන් ප්‍රකාශ කරනවා. ඒ නිසා අපි ඔක්කොමලා එකතු වෙලා මේ කරන්න බැරි මැතිවරණ ක්‍රමයකට එන අය අනිවාර්යයෙන්ම වෙනත් සල්ලි කඳන්වල රූකඩ බවට පත් වෙනවා. ඒ තුලින් සාමාන්‍ය ජනයාගේ ජන ජීවිතය විසඳා ගැනීම වෙනුවට වෙනත් මාර්ගවලට බහිනවා. ඒ ඉතාම කෙටියෙන් මම සඳහන් කරේ. ඒ නිසා එයින් මිදෙන්න පුළුවන් අනාගත පාර්ලිමේන්තු මැතිවරණයකට ගමන් කිරීමේ අවස්ථාවට සෑම මන්ත්‍රීවරයෙක්ට මැතිවරණ ආසනයක්, ඒ වගේම අනුපාතක ඡන්ද ක්‍රමය අන්තර්ගත පාර්ලිමේන්තුවකින් මේ සෑම ජනතා කොට්ටාසයකටම සහභාගි වන්නට පුළුවන් අවස්ථාවක් නිර්මාණය කරන්න පුළුවන් වේ. ඒ සාර්ථක කරගන්නට වැඩ කරමු. අපේ අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් ඉදිරිපත් කරලා තියෙන ප්‍රගති වාර්තාව මම එකින් එක කියවන්න යන්නේ නැහැ. කාල වේලාව ඉතිරි කර ගැනීම සඳහා පසුගිය කාලයේ ජනාධිපතිතුමා සමග කටයුතු කිරීමේ ක්‍රියාවලී අග්‍රාමාත්‍ය කාර්යාලයේ විසාදායකත්වයක් මේ ගත්ත අමාරු කාල සීමාවේ ජනාධිපතිතුමා සමග ඉටු කර තිබෙනවා. අපි මුහුණ දුන්නු භාරගත්ත ආණ්ඩුව භාරගත්ත දවස් සහ මුහුණ දුන්නු දවස් ක්‍රමානුකූලව සතුටුදායක වුණහම අපට අමතක වෙනවා. ඒක මිනිස් ස්වභාවයයි. මිනිස් ස්වභාවයේ ලක්ෂණය තමයි ඒක ගරු කථානායකතුමනි. ඔබතුමාට මතකයි, ජනාධිපතිතුමන් මතක් සීපත් කරා. ඔබතුමාට මතකයි ඔබතුමාගේ නිවස ඉදිරියේ තව විනාඩි කීපයක් ගමන් හිටියානම් සිදුවෙන්නට ගියපු භයානක විනාශය. ඒ වෙලාවේ ඔබතුමා පාර්ලිමේන්තු ක්‍රමයේ පැත්ත ඉඳගෙන අවශ්‍ය සහයෝගය ජනාධිපතිතුමාගෙන් එවකට අග්‍රාමාත්‍යතුමා හැටියට ලබා ගත්ත පියවර නිසා පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වී ජනාධිපතිතුමා හැටියට රනිල් වික්‍රමසිංහ අපිට වැඩි ඡන්දෙන් සම්පත් කරගන්නට පුළුවන්කම ලැබුණා. ඒ නිසා එයින් පස්සේ අමාරුම ආර්ථික තත්ත්වය ලිහිල් කරගනිමින් වර්ධනයට පරිවර්තනය වී තිබෙන බව ඉතාම වගකීමෙන් අපි ප්‍රකාශ කරනවා. වර්ධනයෙන් එහාට ගමන් කරවීම සඳහා වූ ආර්ථික ප්‍රගතියකට ගමන් කරන්නටයි මේ අයවැය ලේඛනයේ හා වැසීසු සියල්ල සම්මත වන්නේ. මේ වැසීසු සෑමකින්ම යළි ඵලදායි ප්‍රයෝජනයක් හැටියට පත් කරගත හැකි මේ ආයතන සියල්ලටම බලපාන රාජ්‍ය පරිපාලන අමාත්‍යංශේ භාර අමාත්‍යවරයා හැටියට මම සඳහන් කරන්න කැමති රාජ්‍ය සේවකයන් යලිත් මම සඳහන් කරන වෙනත් රටවල් වල මෙවැනි අර්බුදකාරී වේලාවක වැටු භාගයට අඩු කරා සේවාවෙන් දහස් කන නස් කරා ඒ සෑම රාජ්‍ය සේවකයෙක්ගේම රැකියාව ආරක්ෂා කරගෙන අද දිනේ වෙනකොට මේ අයවැය ලේඛනය මගින් තමත් අතිරේක දහදහක ජීවන වියදම් දීමනාවකින් වැඩි කිරීමක් විශ්‍රාමික සියලු දෙනම් ඒ වගේම විවිධ ගැටලු වලට මුහුණ දෙන ජනතා කොට්ටාස වලට අපි සහන දීලා තිබෙනවා. ඒ නිසා ඒක අගය කරමු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු.
ඕඩර් ප්ලීස්. අද දින ඉදිරි කටයුතු අවසන් කර ගැනීම සඳහා කාලය ලබා දීම සභාව එකඟද? නෑ, තව එක් අතිකෙක්
වෙලා ඉන්නවා පෙන්නන්න ආවෙ මුන් යනවා. ඔබතුමාට ඒ විශේෂයෙන් බව සඳහන් කරමින් පාර්ලිමේන්තුවටත් ඒ අවස්ථාවල වෙයි තියෙනවා. පාර්ලිමේන්තු වරප්‍රසාද දීමනාවල් ආදි කිසිවක් අඩු කළ නැහැ. නමුත් මම හිතනවා මම අග්‍රාමාත්‍යතුමා හැටියට ඔබතුමාගේ ඉල්ලීමක් කරනවා පාර්ලිමේන්තුවේ ප්‍රධාන වර්ෂීස දෙක තුනක් අඩු කරගන්න පුළුවන්කම තිබෙද්දී ඒ සඳහා ක්‍රියා කරන්නට කියලා කථානායකතුමාටත් විශේෂයෙන් මහලේකම් තුමියටත් කියන්න ඕනේ. අපි අනාගතය දිහා බලලා මේ අයවැය ලේඛන ඉදිරිපත් කළා තිබෙන්නේ. අපි මේ විදුලිමල මණ්ඩලයට ගෙවන ගාස්තුවල වලින් අඩකට වැඩි අඩු කරගන්න පුළුවන්කම තිබෙද්දී ඒ සඳහා ගත්ත කිසිම පියවරක් නැහැ මේ අවුරුද්ද තුළ. මෙවැනි පියවරවල් ගැනීම සඳහා මා හිතන කථානායකතුමාගේ මඟ පෙන්වීම, මන්ත්‍රීවරුන්ගේ සහයෝගය ලබා දී තිබුණත් එහෙම කිසිම පියවරක් නොගෙන කටයුතු කිරීම රටට ආදර්ශයක් නෙවෙයි කියන දේ අග්‍රාමාත්‍යවරයා හැටියට මම ඉතාම ඕනෑකමින් ඔබතුමාගෙන් යලිත් ඉල්ලා සිටිනවා. මීළඟ අවුරුද්දේ අයවැය ලේඛනයට එන්නට පෙර අතුව මාස කීපයකින් මේ ප්‍රශ්නේ විසඳීමට මූල පුරන්න. එතකොට රටක් අපි දිහා හොඳින් බලයි අපෙන් ඉටු වී යුතු වැඩකට කොටසේ තවත් ආදර්ශයක් රටවැසියාට පත්වෙයි. අනිත් පැත්තෙන් මැතිවරණ කොමිෂන් මා දන්නවා අද හෝ හෙට හෝ ඉදිරි දවස් කීපය තුළ හමාර කරගන්නට ඕනේ ඡන්ද ලේඛනය. මේ අවුරුද්දේ ඡන්ද ලේඛනය ප්‍රකාශයට පත් කිරීම දැන් මැතිවරණ කොමසාරිස්තුමා කොමිසමට පුළුවන්කමක් ඇති වෙලා තියෙනවද නැද්ද කියන දේ අපි කවුරුත් පාර්ලිමේන්තුවේ දැනගත යුතුයි. ඒ විවස්ථානුකූල පියවරක්. ඒ පියවර ගත්තට පස්සේ මොන ඡන්ද ගැන අපි කතා කරත් අලුත් ඡන්ද ලේඛනය තමයි වළංගු කරගන්නට වෙන්නේ. ඇයි මේ පාර්ලිමේන්තුව අපි ඔක්කොම එකතු වෙලා මැතිවරණ කොමිසමට ලබා දුන්නා ඡන්ද හිමි ලේඛනය සංශෝධනය කිරීමට අවුරුද්දට තුන් සැරයක් ඒක පසම්මත කර දුන්නේ මේ පාර්ලිමේන්තුවේ අපි ආණ්ඩු. ඒකේ ප්‍රයෝජනේ ලබාගෙන ඒ ලියාපදිංචි වෙන ඡන්දදායකයන්ට ඡන්ද පාවිච්චි කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක මම විශේෂයෙන් සඳහන් කරනවා මැතිවරණ කොමිසම ඒ ඉෂ්ට කිරීමට කටයුතු කරાવી කියලා. මිශ්‍ර චන්ද්‍රකමේ පළාත් පාලනයට අපි ඇති කරා. ඒ මිශ්‍ර චන්ද්‍රකමේ පළාත් පාලනයට උහුලන්නට බැරි විදිහට සංශෝධනය කිරීමේ අර්බුදයට අපි කවුරුත් ආයතන සියල්ල මූණ දීලා තිබෙනවා. ඒ නිසා ඒ බවත් මම සඳහන් කරන්නට කැමැති. ගරු කථානායකතුමනි, ඒ බව සඳහන් කරමින් අද දින විශේෂයෙන් අපිව විවේචනය කරත් අපි සම්ප්‍රදායන් කූලව අපි කොපමණ විවේචනය කරත් පාර්ලිමේන්තුවේ විවාදයන් ජනතාව අතර සම්බන්ධය ගෙනියන ජනමාධ්‍යයට මේ පාර්ලිමේන්තුව ඇතුළේ දීලා තිබෙන සියලු අවස්ථාවල් තවදුරටත් ආරක්ෂා කළ යුතුයි කියලා ආග්‍රාමත්තුමා හැටියට මම කියන්න කැමැති. ඒ වගේම අපේ පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන්නට සෑම මන්ත්‍රීවරයෙක්ට තිබෙන ආරක්ෂාව අයිතිවාසිකම ලෙසම ආරක්ෂා කර දිය යුතුයි. ඒ වගේම අපි විවේචනයකට භාජන නොවී මට මැතිවරණ කොමිසම මේ කතාව කියපු නිසා එවන එක වචන කීපයක් මම සඳහන් කරන්න කැමති. 2023 ඡන්ද හිමි නාම ලේඛනය ඔක්තෝබර් 30 වෙනිදා මැතිවරණ කොමිසම විසින් සහතික කර ඇත. ඉතාම වැදගත්. මා හිතන්නේ මන්ත්‍රීවරු කිසිවක් මේ අද කතා කරන ඡන්ද ගැන කතා කරන කිසිවක මේකේ අර්ථය ගැඹුරෙන් නොදැනගෙන තමයි කතා කරේ. ඒ නිසා ඒ ගැඹුරු කුමක්ද කියලා ඒ කතා කරපු මන්ත්‍රීවරු යලි යලි මැතිවරණ ඡන්ද නීති ක්‍රමය ක්‍රියා බලන්න ඕන නම් හොඳයි. අග්‍රාමාත්‍ය වැය ශිෂ්‍ය පසුගිය අවුරුද්ද තුළ වැය කිරීම අපි වේගවත් අඩු කර තිබෙනවා. මම මේ පිළිබඳ කියන්න කාලෙ ගන්නෙ නෑ. මම මේ ලේඛන ගත කරන මුළු රටේම ඒ ආකාරවලින් සෑම දෙපාර්තමේන්තුවක්ම දරපු උත්සාහය අපි සාර්ථක කරගන්නට පුළුවන් වුණොත් මේ අපි මූණ දුන්න අර්බුදෙන් එහාට වඩාත් ගෞරවාන්විතව අනාගතය සකස් කරගන්නට පුළුවන්. ජනාධිපති රනිල් වික්‍රමසිංහතුමා ඉදිරිපත් කරපු අයවැය ලේඛන සාර්ථක කරන්න සහයෝගය ක්‍රියාත්මකව ඇති කරන්න පුළුවන් සහයෝගය දුන්නොත් රට විශ්වාසනීය අනාගතයකට ගෙන යන්න පුළුවන්. මට පෙර කතා කරපු කන්ද උඩරට මන්ත්‍රීතුමාට මම මතක් කරන්න කැමතියි.
මේ අය වැලේකනේ ජනාධිපතිතුමාගේ කතාවේ සුවිශේෂව කන්ද උඩරට ගැන කතා කරා. සුදු ආණ්ඩුවාවට පස්සේ මංකොල්ල කාපු අක්කර ලක්ෂ ගාන ගැන කතා කරා. ඒ පනත වෙනස් කරන්න එකඟතාවය ප්‍රකාශ කර තිබෙනවා මේ ආවැලේකනේ. එහි ප්‍රයෝජනය ගන්න ඕනේ කන්ද උඩරට ගම්බද ජනතාවයි. ඒ ගම්බද ජනතාව වෙනුවෙන් මේ ක්‍රමවේදය සකස් කිරීමට ජාතික වශයෙන් එකඟ වූ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්නට අපි එකට වැඩ කරමු කියන ටික මේ වෙලාවේ සඳහන් කරන්න ඕනේ. විවිධ යෝජනා අතර පාර්ලිමේන්තුවට මේ හිමි ශක්තිය පවරලා දීලා තියෙනවා 21 වෙනි වගන්තිය යටතේ. ඔබතුමාගේ ප්‍රධානත්වයෙන් ව්‍යවස්ථාදායක සභාව රැස් වෙනවා. ගන්න පුළුවන් ප්‍රගති ඉදිරි පියවරවල් රාශියක් අරගෙන කොමිෂන් සභාපත් කළා තියෙනවා. අපි විශ්වාස කරනවා ඒ වැඩපිළිවෙල ඉදිරියට සාර්ථක කරගන්නට තවත් සහයෝගය මේ සෑම අංශකින්ම ලැබෙනු ඇතයි කියලා එසේ සඳහන් කරමින් අද මේ ඉදිරිපත් කරන වැසීර්ෂ 33 අනුමත කර ගැනීම සඳහා සමදෙනාගේ සහයෝගය ලැබෙනු ඇතයි විශ්වාස කරනවා.
විශේෂ වියදම් ඒකකයේ ශීර්ෂංක 1, 2, 4 සිට 11 දක්වාද, ශීර්ෂංක 13 සහ 16 සිට 25 දක්වාද සංශෝධන ඉදිරිපත් කිරීමට ශීර්ෂංක 1 ගරු අමාත්‍යතුමා.
ඉදිරිපත් කළහම පස්සේද? ඉදිරිපත් කළහම පස්සේ
සංශෝධන ඉදිරිපත් කළ පස්සේ ඡන්දය ඉල්ල
ගරු නෑ. මේක මේ මං කියවන්නම්. සංඛ්‍යා පිළිබඳව තියෙන ගරු කථානායකතුමනි, ශ්‍රීශාංක 1 සංශෝධන ඉදිරිපත් කිරීම පිටුව 7 3 වෙනි පෙළ ඉවත් කර ඒ වෙනුවට ප්‍රශ්න නයිතමේ ආදේශ කළ යුතුය. within inverted commas මූලධන රුපියල් බිලියන 32,962,410යි. ශීර්ෂාංක 1 අතිගරු ජනාධිපති පිටුව 7 6 සහ 7 පෙළ ඉවත් කර ඒ වෙනුවට පහත සඳහන් අයිතමේ ආදේශ කළ යුතුය. within inverted commas වැඩසටහන 1 මෙහිම වැඩසටහන රුපියල් බිලියන 3,673,150යි. රුපියල් බිලියන 1,228,000යි. වැඩසටහන 2 සංවර්ධන වැඩසටහන රුපියල් මිලියන 100යි. රුපියල් බිලියන 30,200,000යි. මෙම සංශෝධනයේ අභිප්‍රාය වනුයේ අයවැය යෝජනා 4, 5, 7, 14, 24, 27, 33, 34, 38, 40, 42, 43 සහ 45 ක්‍රියාත්මක කිරීමට වෙන් කරන ලද ප්‍රතිපාදන ඇතුළත් කරමින් රුපියල් බිලියන 28,600,000 මූලධන ප්‍රතිපාදන වැඩි කිරීමයි.
ශීර්ෂාංක 1 සංශෝධන සහිතව කාර්ය සභාව එකඟද? ටිවයිඩ්
හායි. මයික් එක
ගරු කථානායකතුමනි,
හරි
ඔබ දන්නවා ගරු කථානායකතුමනි, මේ පළවෙනි වැය ශීර්ෂයේ 1-1-3 කියන වැය ශීර්ෂයේ හිටපු ජනාධිපතිවරුන් සඳහා ගිය අවුරුදු මිලියන 84ක් මේ අවුරුදු මිලියන 110ක් වෙන් කරලා තිබෙනවා. ඒ හිටපු ජනාධිපතිවරුන් අතර දැනට අධිකරණයෙන් ආර්ථිකයේ කඩාවැට්ටීමට අවුල් වූ අය කියලා චෝදනා ලබා තිබෙන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂත් නියෝජනය කරන. එනිසා ඔවුන් ආර්ථිකයේ කඩාවැට්ටීමට අවුල් වී තිබෙනවා අය කියලා තීන්දුව ප්‍රකාශයට පත් කරලා තිබියදී මේ පාර්ලිමේන්තුවෙන් ඒ සඳහා මුදල් වෙන් නොකළ යුතුයි කියන එක තමයි ස්ථාවරයේ.
ඔබතුමා ඡන්දෙ ඉල්ලන්න කතා කිරීමට දැන් අවස්ථාව නැහැ, බෙල් එක වදින්න. ඡන්දය පාවිච්චි කරන්න අවස්ථාව.
ජනක බණ්ඩාර ඡන්දය ගැන පැහැදිලි කිරීමක් කරන්න සර්
මොකද සීට් සංඛ්‍යා එක පක්ෂ උදවිය කොළපාට බොත්තමත් විපක්ෂ උදවිය රතුපාට බත් පක්ෂ අය කොළපාට බොත්තම සීට් සංඛ්‍යා එක මගේ වම් අත පැත්තේ ඡන්දය පාවිච්චි කරන්න බැරි වුණු මන්ත්‍රීතුමාලා ඉන්නවද? දකුණු අත පැත්තේ ජනක බණ්ඩාර තියෙන කොන් මැත්තුමා. පක්ෂයි ඔබතුමාගේ පක්ෂයි චාමර සම්පත් දසනායක මැත්තුමා. චාමර සම්පත් දසනායක මැත්තුමා.
හරි හරි
හරි
පක්ෂයි.
මගේ වම් අත පැත්තේ ඡන්දය පාවිච්චි කරන්න බැරි වුණු මන්ත්‍රීතුමන්ලා ඉන්නවද? ඒක උඩට ගිහින් ප්‍රකාශ කරන්න. ඒක උඩට යන්න ඕනේ. ප්‍රතිඵල කියන්න. ශීර්ෂංඛ එක පක්ෂව ඡන්ද 62යි විපක්ෂව ඡන්ද 3යි. ඒ අනුව ශීර්ෂංඛ එක සංශෝධන සහිතව කාරක සභා අවස්ථාවේ සම්මත වී ඇත. සභානායකතුමා.
ගරු කථානායකතුමනි, ශීර්ෂංඛ එකේ ගරු අනුරුද්ධ සානායක මන්ත්‍රීතුමා මතු කරපු විශ්‍රාමලත් කියන්නේ තනතුරෙන් දැනට නැති ඒ වරප්‍රසාද ලැබෙන ජනාධිපති රුදිනා විතරක් නෙවෙයි, මේ අවස්ථාව වෙනකොට ඒ ශීර්ෂාංක එකේ සියලුම හිටපු ජනාධිපතිවරුන්ගේ වැසීෂයන් ජනාධිපතිතුමන්වරුන්ගේ වැඳපු අයගේ වැසීෂයන් මේ සියල්ලම ඒ වැක්ක වැසීෂයේ තින්නේ. ඒතර ඒ විරුද්ධතාවය දැක්ුවේ දෙන්නෙකුට පමණක් නෙවෙයි, ඉන්දිරු පමණක් නෙවෙයි, ඒ මුළු එකේ ඉන්න මෙතෙක් විශ්‍රාමලත් දැන්ට ඉන්න සියලු දෙනාගේ සහ එයාගේ යැපෙන අය කාර්යාල පරිපාලනයේ මේ ඔක්කොම. ඉතින් මම ඒක පෙන්ලා දෙන්න ඕනේ, ශීර්ෂාංක එකේ මේ සියලුම වේදන් ටික තියෙනවා.
ශීර්ෂංක දෙක
හායි
කාර්ක සභා එකකද ශීර්ෂාංක 4 කාර්යක සභාවකින්ද
ආයි
ශීර්ෂාංක 5 කාර්යක සභාවකින්ද
ආයි
ශීර්ෂාංක 6 කාර්යක සභාවකින්ද
ආයි
ශීර්ෂාංක 7 කාර්යක සභාවකින්ද
ආයි
ශීර්ෂාංක 8 කාර්යක සභාවකින්ද
ආයි
ශීර්ෂාංක 9 කාර්යක සභාවකින්ද
ආයි
ශීර්ෂාංක 10 කාර්යක සභාවකින්ද
ආයි
ශීර්ෂාංක 11 කාර්යක සභාවකින්ද
ආයි
ශීර්ෂාංක 13 කාර්යක සභාවකින්ද
ආයි
ශීර්ෂාංක 16 කාර්යක සභාවකින්ද
ආයි
ශීර්ෂාංක 17 කාර්යක සභාවකින්ද
ආයි
ශීර්ෂාංක 18 කාර්යක සභාවකින්ද
ආයි
ශීර්ෂාංක 19 කාර්යක සභාවකින්ද ශීර්ෂාංක 20 කාර්යක සභාවකින්ද
ආයි
ශීර්ෂාංක 21 කාර්යක සභාවකින්ද
ආයි
ශීර්ෂාංක 22 කාර්යක සභාවකින්ද
ආයි
ශීර්ෂාංක 23 කාර්යක සභාවකින්ද
ආයි
ශීර්ෂාංක 24 කාර්යක සභාවකින්ද
ආයි
ශීර්ෂාංක 25 කාර්යක සභාවකින්ද
ආයි
පාර්ලිමේන්තු යළි රැස්ව ශීර්ෂාංක 1 සංශෝධන සහිතවද ශීර්ෂාංක 2 ශීර්ෂාංක 4 සිට ශීර්ෂාංක 11 දක්වාද ශීර්ෂාංක 13 ශීර්ෂාංක 16 සිට 25 දක්වාද සංශෝධන රහිතව කාර්යක සභාවේදී සම්මත වූ බව මෙම සභාවට දන්වන කැමැත්තෙමි. විෂයාංක 2 ඉදිරිපත් කිරීම සභාවේකඟද
ආයි
විෂයාංක 3 සභාවේකඟද
ආයි
වයිට්‍රෝස් පදනම සංස්ථාගත කිනේ 50 කටුම් පත දෙවනවර කියවීම
ඉදිරිපත් කරනවා කරු දෙවනවර කීමට මම යෝජනා කරමු.
සභාවේකඟද
ආයි
50 කටුම් පත විස්තරදායක ස්ථාවරකාර සභාවට යොමු කරනු ලැබි. විෂයාංක 4
දෙවනවර කීවීම ඉදිරිපත් කරනවා.
මම 50 කටුම් දෙවනවර කීවීම සංවිධානයේ සංස්ථාගත කිරීමේ 50 කටුම් පත දෙවනිවර කීවීම
යෝජනා කරමු.
සභාවේකඟද
ආයි
50 කටුම් පත විස්තරදායක කාර්යක සභාවට යොමු කරනු ලැබේ. විෂයාංක 5 ශ්‍රී ලංකා එක්සත් ක්‍රිස්තියානි සහෝදරත්වයේ සංස්ථාගත කිරීමේ 50 කටුම් පත දෙවනවර කීවීම
ඉදිරිපත් කරමි.
සභාවේකඟද
ආයි
50 කටුම් පත විස්තරදායක කාර්යක සභාවට යොමු කරනු ලැබේ. ශ්‍රියාංක 6 සමාජ සෞඛ්‍ය සේවා පාරිසරික කෘෂිකාර්මික සංස්කෘතික හා ක්‍රීඩා මධ්‍යස්ථානයේ සංස්ථාගත කිරීමේ 50 කටුම් පත දෙවැනි වර
කීවට මම යෝජනා කරමි.
සභාවේකඟද
ආයි
50 කටුම් පත විස්තරදායක කාර්යක සභාවට යොමු කරනු ලැබේ. ශ්‍රියාංක 7 දක්ෂිණ ලංකා තෘතීතික අධ්‍යාපන හා නායකත්ව පුහුණු පීඨයේ සංස්ථාගත කිරීමේ 50 කටුම් පත දෙවනිවර කියවීම
දෙවනවර කීමට මම යෝජනා කරමි.
50 කටුම් පත සභාවේකඟද
ආයි
50 කටුම් පත විස්තරදායක ස්ථාවර කාර්යක සභාවට යොමු කරනු ලැබේ.